SBS Radio.
සත්ව විශේෂයක් විදියට මානව වර්ගයාට අනෙකුත් සත්වයන්ට වඩා ඉදිරියෙන් සිටින්න පිටුවල් වෙච්ච දෙයක් තමයි අපේ බුද්ධිය. තාක්ෂණයේ දියුණුවත් සමගම මිනිසාගේ බුද්ධියට සමාන හෝ ඒ අභිභව යා හැකි බුද්ධියක් කෘතිමව නිපදවන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එහෙමත් නැත්නම් කෘතිම බුද්ධිය ගැන ඔබව දැනුවත් කරන්න අපි එකතු කරගන්නවා දත්ත විද්‍යාඥයෙකු විදියට කටයුතු කරන ආචාර්ය තිලක් ෆර්නැන්ඩු මහතාව. ආයුබෝවන් තිලක්. තිලක්, අපේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට මම මුලින්ම දැනගන්න කැමති මේ කෘතිම බුද්ධිය එහෙමත් නැත්නම් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ මොකක්ද කියලා.
කෘතිම බුද්ධිය කියන්නේ පරිගණකයකට සිතලා වැඩ කරන්න පුළුවන් වෙන විදිහට නිර්මාණය කරපු තාක්ෂණයක්. ඒකෙදි ඇත්තටම වෙන්නේ ඒකේ කෝඩ් එක ඒතම අනුකූලව හසුරවා ගන්න පරිගණකයට පුළුවන් වටපිටින් ලැබෙන දත්තවලට අනුව. ඒ ආකාර දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි පරිගණකයට මිනිහෙක් වගේ හිතන්න සලස්සන්න පුළුවන්. එතකොට ඒකෙදි වෙන්නේ පරිගණකයේ මිනිහෙක් කරන වැඩ කරන්න පෙළඹෙන එක. ඒක එක ආකාරයක්. ඒක ගොඩක් අතීතයේ ඉඳලා මිනිස්සුන්ගේ තිබ්බ ඌමනාව. තව ආකාරයක් තියෙනවා. ඒක තමයි පරිගණකයට තියෙන විශේෂ හැකියාව යොදාගෙන ඒට මිනිසෙකුට හෝ කණ්ඩායමකට එකතු වෙලා කරන්න බැරි වෙන විදිහ වැඩ කරන්නත් යොදා ගන්න පුළුවන්.
හොඳයි තිලක්, අපිට ඒකට කියන්න පුළුවන්ද අපේ ජීවිතයේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරගන්න මොන මොන අංශවලද මේ කෘත්‍රිම බුද්ධිය යොදාගන්නේ කියලා?
කෘත්‍රිම බුද්ධිය මේ වෙනකොට ගොඩාක් ශ්‍රේෂ්ඨවල බහුලව භාවිත වෙනවා. ඒක සමාජයක් විදිහට ගත්තාම ඒක අපිට කෘෂිකර්මාන්තයට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව පොදු පහසුකම් දියුණු කරන්න පාවිච්චි කරන්න පුළුවන්. කර්මාන්තවලදී භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රඩක්ෂන් වලට. ඊට අමතරව ට්‍රාන්ස්පොර්ටේෂන් වලට භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රවාහන කටයුතු වලට, සෞඛ්‍ය සේවා වලට යොදා ගන්න පුළුවන්. ඒ ආදි වශයෙන් විශාල ඒරියා එකක වෙන විදිහකින් කිව්වොත් එනකගේ ජීවිතයේ හැම විදිහටම වගේ ගොඩාක් දේවල් වලට දැන් කෘතිම බුද්ධිය භාවිතා වෙනවා. මට මේක විස්තර ඇතුව කියන්න අවශ්‍ය නම් මට කියන්න පුළුවන් මේ අංශයටතේ තව ටිකක් විග්‍රහ කරලා.
ඔව් තිලක්, ඔබ කිව්වා වගේ මම දැනගන්න කැමති තව විස්තර ඇතිව කෘතිම බුද්ධියේ භාවිත ගැන.
ඔව්, අපි මේක කෘෂි කර්මාන්තයේ පැත්තෙන් ගත්තොත් එහෙම නැත්නම් ෆාම් එකක් තියෙන කෙනෙකුට පුළුවන් කොයි කාලයේදීද කොයි කොයි වැඩ කරන්න ඕනි උපරිම ඵලදාව ගන්න කියලා. මේක දැන් කාලේ හරිම වැදගත්. හේතුව තමයි ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙන ජනගහනයට ආහාර සපයන්න ඕන. ඒ ආහාර සපයන්න අපිට වැඩි දියුණු වෙච්ච තාක්ෂණය යොදාගත්තම වැඩි ඵලදායක් ලබා ගන්න පුළුවන්. එතකොට කොයි අවස්ථාවේද භෝග වගා කරන්න සුදුසු, කොයි අවස්ථාවේද සත්තුන්ට අවශ්‍ය කරන බෙහෙත් දෙන්න ඕනි, කොයි අවස්ථාවේද වීට් කන්ට්‍රෝල්, ඒ කියන්නේ කෘමිනාශක සහ වල්නාශක යොදන්න ඕනි, ඒ දේවල් කෘෂිකාර්මික ස්ථානවල භාවිතා කරපු උපකරණ, ඒ කියන්නේ සෙන්සර්ස් වලින් හයි කරලා ඒවෙන් අපිට ඩේටා ලබා ගන්න පුළුවන්. දත්ත ලබාගෙන කෘතිම බුද්ධිය යොදාගෙන ඒවා විශ්ලේෂණය කරලා අපිට පුළුවන් කියන්න කොයි අවස්ථාවේද මේ දේවල් කරන්න ඕනි කියලා. ඒකේ තවවැදගත්කමක් තියෙනවා. දැනට කෘෂිකර්මාන්තයේදී කෘෂි රසායන ද්‍රව්‍ය වගේ භාවිතා කරන්නේ හිතෙන විදිහට. ඒ කියන්නේ වල්පැල කීපයක් දැක්කොත් හැමතැනටම එම රසායන ද්‍රව්‍ය යොදා ගන්න. අපි කෘතිම බුද්ධිය භාවිතා කරනකොට කෘතිම බුද්ධියෙන් අපිට කියනවා වල් වර්ගයට අනුව කොයි වල් නාශකයේද, එහෙම නැත්නම් කෘමි සත්තුන්ට අනුව කොයි කෘමිනාශකද කොයි තැනට යොදන්න ඕනි කියලා. ඒකේ මුදල් ඉතුරු වෙනවා. ඒ වගේම ලැබෙන ඵලදාව වඩා පිරිසිදු වෙනවා. මොකද අඩු වශයෙන් මේවා හෙදීම මගින්. ඒ වගේම කොයිවා කොච්චර වතුර යොදන්න ඕනද වතුර උපතේම අඩු කරන්න පුළුවන්. ඊගාවට කෘත්‍රිම පොහොර භාවිතය අඩු කරන්න පුළුවන්. ඒ වගේම තව ගොඩක් දේවල් වලට මේක භාවිතා වෙනවා. උදාහරණයක් විදිහට ඔබ උපකරණ මගින් ඵලදාව නෙලා ගන්න පුළුවන්. ඉතා විශාල වශයෙන් මේ දිනවල පරීක්ෂණ සහ ඉම්ප්ලිමෙන්ටේෂන්ස් එකෙන් යොදා ගැනීම සිදු වෙනවා. මේ කෘෂිකාර්මික ශේෂ්ත්‍රය අවධානයක් විදිහට අපිට ගත්තොත් එහෙම පොදු පාසුකම් වලට අපිට ගෙවල් වලට විදුලිය ලැබෙනවා, එතකොට ජලය ලැබෙනවා. ඒ වගේ දේවල් වලටත් මේක දැනට බහුල වශයෙන් භාවිතා වෙනවා. විශාල සමාගම් මේ තාක්ෂණය දිනපතා යොදා ගන්නවා. ඒ යොදා ගැනීමේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඉදිරියේ සිදුවෙන බිඳවැටීම් කල්තිය හඳුනාගෙන ඒවට පිළියම් යොදන්න.
අපි කතා බහ කරමින් සිටින්නේ කෘතිම බුද්ධිය පිළිබඳව දත්ත විද්‍යාඥයෙකු විදියට කටයුතු කරන ආචාර්ය තිලක් ෆර්නැන්ඩෝ සමග. තිලක්, මම දැනගන්න කැමතියි ඔබ දකින විදියට අපේ මේ මානව වර්ගයාට කෘතිම බුද්ධිය තුළින් තියෙන තර්ජන මොනවාද?
කෘතිම බුද්ධිය මගින් තර්ජන තාවකාලික, ඒ කියන්නේ ළඟදිග දැක ගන්න පුළුවන්, ඒ වගේම දුරදිග දැක ගන්න ලැබෙන දේවල් වශයෙන් වර්ග කීපයක් තියෙනවා. මේ අවස්ථාවේ හැමෝගේම අවධානය යොමු වෙලා තියෙන්නේ හැකියා අවස්ථා අඩු වීම ගැන. එක අංශයකින් හැකියා අවස්ථා අඩු වෙනවා. මොකද කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම නිසා ඵලදායීතාව වැඩි වෙනවා. එතකොට ශ්‍රමය අඩු වීම අවශ්‍ය වෙනවා. ඒ මගින් හැකියා අවස්ථා අඩු වෙනවා. අනික් අතින් කෘතිම බුද්ධියට සම්බන්ධ ශේෂ්ත්‍රවල රැකියා අවස්ථා ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. හැබැයි අපි මේක දීර්ඝකාලීන වශයෙන් බැලුවම රැකියා අවස්ථා අඩු වීමට තියෙන ප්‍රවණතාවය වැඩි. හැබැයි ඒ අතරම ඵලදායීතාවයේ වැඩිවීම නිසා අධ්‍යයන්ට හැකි වෙනවා, ඒ කියන්නේ පරිපාලකයන්ට හැකි වෙනවා සමාජ සුබ සාධන අංශ දියුණු කරන්න. ඒ කියන්නේ ඉදිරියේදී යම්කිසි කෙනෙකු, ඒ කියන්නේ කෘතිම බුද්ධිය මගින් අපිට අවශ්‍ය දේවල් සපයා ගන්න හැකියාවක් ලැබෙනකොට ඒ මගින් ඇති වෙන අමතර ආදායම අර හැකියා අවස්ථා නැතිවීම නිසා සිදුවන පාඩුව වළක්වා ගන්න යොදා ගන්න දැනටත් සැලසුම් තියෙනවා. එයින් එකක් තමයි යුනිවර්සල් බේසික් ඉන්කම් කියන්නේ. ඒ කියන්නේ හැමෝන්ටම යම්කිසි මූලික ආදායමක් ලැබෙන තත්ත්වයට මේකපත් කරන එක. ඒකට පරිපාලකයන්ගේ මඟ පෙන්වීම අවශ්‍යයි. ඒක නිසියාකාරයෙන් පාලනය කරන්න ඕනේ. වැඩි වෙන ආදායමින් කොටසක් සමාජයේ සමතුලිතතාවය රැක ගැනීමට වියදම් කරනවා නම් මේ රැකියා ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඇත්තටම හොඳයි. ඒකට හේතුව මිනිස්සුන්ට වැඩි වෙලාවක් ලැබෙන ඉතල නිර්මාණාත්මක කටයුතු කරන්න. එමගින් සමාජය තවත් ඉදිරියට දියුණු වේ. ඒක තමයි ඒකේ දීර්ඝකාලීන දැක්කු. අනිත් එක තමයි හැකියි. පරිගණකවලට මේ කටයුතු කරන්න බාර දුන්නම යම්කිසි කෙනෙකුට පුළුවන් මේ පරිගණක පද්ධතිය පාලනය අනවසරයෙන් හෝ පිළිවි ලබාගෙන දේවල් විනාශ කරන්න. ඒ කියන්නේ වැරදි විදිහට වැඩ කරන සලස්සල විශාල පාඩුවක් විශාල හානියක් කරන්න පුළුවන් ඇතුළු වෙන පද්ධතිය හැටියට. එතකොට හැකින්, ඒ කියන්නේ ආරක්ෂාව තා වැදගත් වෙනවා ගොඩක් දේවල් ඉබේ සිදු වෙන නිසා. ඒ නිසා ඒ අංශවල රැකියා වැඩි වෙන එක පැත්තකින් ඒ වගේම එක විශාල තර්ජනයක්.
තිලක්, මම මගේ අවසාන ප්‍රශ්නේ විදියට දැනගන්න කැමති කෘතිම බුද්ධිය ගැන කැමැත්තක් තියෙන කෙනෙකුට ඒ සඳහා යොමු වෙන්න තියෙන මාර්ග වගේම ඒහා සම්බන්ධ ශේෂ්ත්‍රයන් කාටද වාසිදායක කියලා දැනගන්න.
කෘතිම බුද්ධිය ගොඩාක් අංශවල යෙදෙන නිසා හැම කෙනෙකුටම වගේ මේ ආශ්‍රිත රැකියා අවස්ථා තියෙනවා. අපි හැමෝම කතා කරනවා මේක AI ඉංජිනේර, කියන්නේ කෘතිම බුද්ධිය නිර්මාණය කරන ඉංජිනේරුවරයෙක් වෙන්න, එහෙම නැත්නම් දත්ත විද්‍යාඥයෙක් වෙන්න මොනවද කරන්න ඕන කියලා. ඒ සම්බන්ධයෙන් කරන්න ඔබට ඉංජිනියරින් හරි එහෙම නැත්නම් ගණිතය විද්‍යාව සම්බන්ධ උපාධියක් හරි ගැඹුරු දැනුමක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඒ සම්බන්ධ ඇල්ගොරිදම්ස් සහ ප්‍රායෝගික දැනුම ලබා ගන්න ඕන. එතකොට ඒවට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් මේ අවස්ථාවේ විශාල ඉල්ලුමක් තියෙනවා. ඊට අමතරව කොමර්ස් වගේ වෙනම සබ්ජෙක්ට්ස් වලින් යන අයට AI සම්බන්ධ මාකටින් වලට සහ සේල්ස් වලට විශාල ඉල්ලුමක් තියෙනවා. මේ සබ්ජෙක්ට් එක පැහැදිලිව පාරිභෝගිකයාට ඉදිරිපත් කරලා ඒකේ තියෙන දේවල් වලින් සොලියුෂන්ස් හදලා විකුණන එක එකත් ලොකු හැකියාවක්. එතකොට ඒ සම්බන්ධයෙන් විශාල රැකියා අවස්ථාවක් තියෙනවා. ඊටත් අමතරව ආයෝජකයන්ට මේක ඉතාම සුදුසු අවස්ථාවක්. ඒකට හේතුව ඉදිරි අවුරුදු 10, 15, 50 ඇතුළත මේ අංශය ඉතා විශාල වශයෙන් දිනුවේ කියලා පුරකතනය කරලා තියෙනවා. එම නිසා ආයෝජකයන්ටත් මේක ඉතා හොඳ අවස්ථාවක්.
අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ආචාර්ය තිලක් ෆර්නැන්ඩෝ මහතාට අපිත් සමග මේ වටිනා අදහස් බෙදා හදා ගැනීමට එකතු වීම ගැන. ආයුබෝවන් තිලක්.
ආයුබෝවන් ගමිණි.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.